ප්‍රශ්න අංක 16 ගරු රෝහිණි කුමාරි විජේරත් මහත්මිය අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට ඕඩර් ප්ලීස් ඩිපියුටි ස්පීකර් will come to the chair.
Honorable Prime Minister.
එක විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ යටතේ වන විශ්වවිද්‍යාල මහපොළ 60261 ශිෂ්‍යාධාර දීමනා 28271 ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ මහපොළ 79 ශිෂ්‍යාධාර දීමනා 347 ශ්‍රී ලංකා බෞද්ධ සහ පාලි විශ්වවිද්‍යාලයේ මහපොළ 40 ශිෂ්‍යාධාර දීමනා 491 වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාධාර දීමනා 1433 සාගර විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාධාර දීමනා 573 එකතුව මහපොළ දීමනා 60380 ශිෂ්‍යාධාර දීමනා 31115 මේ වෙනකොට ලබා දීලා ලබා දෙමින් තියෙනවා. වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය සහ සාගර විශ්වවිද්‍යාල හරහා වෘත්තීය අධ්‍යාපනයට ප්‍රවේශ වෙන අඩු ආදායම් ලාභී සිසුන් සඳහා 2021 අයවැය යෝජනා යටතේ 2021 පෙබරවාරි මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි නිපුණතා සිසු සවිය නමින් ශිෂ්‍යාධාර ක්‍රමයක් ක්‍රියාත්මක වෙනවා. ප්‍රශ්නාංක 2 මහපොළ භාණ්ඩාගාර දායකත්ව මුදල රුපියල් මිලියන 5200යි මහපොළ අරමුදලේ දායකත්ව මුදල් රුපියල් මිලියන 4800යි මුළු මුදල 10000යි රුපියල් මිලියන ශිෂ්‍යාධාර දීමනා රුපියල් මිලියන 9000යි ඒකට භාණ්ඩාගාරයෙන් තමයි සම්පූර්ණ දායකත්වය ලබා දෙන්නේ. බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයට මහපොළ දීමනාව රුපියල් 7500යි ශිෂ්‍යාධාර රුපියල් 9000යි වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාල හා සාගර විශ්වවිද්‍යාලය ඒ අර නිපුණතා සිසු සවිය ශිෂ්‍යාධාර ක්‍රමය යටතේ පාඨමාලාවට නියමිත මාසික අධ්‍යයන පැය ගණනින් 90% හෝ ඊට වැඩි පැය ගණනක් පාඨමාලාව සඳහා සහභාගී වී ඇති බව පැමිණීමේ ලේඛනය අනුව අධිකාරියලත් බලධාරයා සහතික කරන්ම රුපියල් 7500ක් වන සම්පූර්ණ ශිෂ්‍යාධාරය ලැබීමට සුදුසුකම් ලබනවා. මාසික පැමිණීම පැය ගණන පාඨමාලාව සඳහා නියමිත මාසික පැය ගණනින් 75-80% දක්වා නම් 75-89% දක්වා නම් එවන් සිසුවෙකුට රුපියල් 6500ක ශිෂ්‍යාධාරයක් ලැබීමට සුදුසුකම් ලබනවා. 75% අඩු මාසික පැමිණීම පැය ගණනක් සහිත සිසුවන් සඳහා ශිෂ්‍යාධාර හිමි නොවේ. ප්‍රශ්නාංක 3 මහපොළ හා ශිෂ්‍යාධාර දීමනා නිසි පරිදි සිසුන් වෙත ලබා දීම සඳහා එක් එක් මාසයට අවශ්‍ය භාණ්ඩාගාර දායකත්ව මුදල් එම මාසයේ මුල් දිනවල භාණ්ඩාගාරයෙන් ලබා ගැනීමට කටයුතු සිදු කිරීම සහ එම මුදල් ලැබුණු විගස මහපොළ භාරකාර අරමුදල වෙත හා විශ්වවිද්‍යාල වෙත යොමු කිරීමට කටයුතු කළා තියෙනවා. ගරු කථානායකතුමනි, ජූනි 2026 වෙනකොට ප්‍රමාදයක් නැතුව මහපොළ ශිෂ්‍යාධාර ලැබීමට අපි වැඩ කළා තියෙනවා. වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාල හා සාගර විශ්වවිද්‍යාලයේ ඒ කාර්තුපාදක ඇස්තමේන්තු යොමු කිරීමෙන් පසුව අදාළ මුදල් වෘත්තීය පුහුණු ආයතන වෙත ලබා දී මාසිකව සිසුන්ගේ බැංකු ගිණුම් වෙත ශිෂ්‍යාධාර මුදල් වැඩ කිරීම සිදු කරනු ලබයි. ආ පැන නොනගී.
ස්තුතියි ගරු අග්‍රාමාත්‍යතුමිය. මම ඔබතුමිය දැනුවත් කිරීමක් කරන්න ඕනේ, ෆස්ට් ඉයර් ළමයින්ට සාමාන්‍යයෙන් අවුරුද්දක් විතර යනවා ඒ අයට මහපොළ ශිෂ්‍යාධාරය හෝ ශිෂ්‍යාධාර ලැබෙන්න. ඒක තුළ ඒ ළමයි පළවෙනි අවුරුද්ද ඇතුළතදී සෑහෙන දුක් විඳින්න වෙනවා ජීවත් වෙන්න. හැබැයි තව වෙනකම් ෆස්ට් ඉයර් ළමයින්ට ලැබිලත් නැහැ, ෆයිනල් ඉයර් අයටත් තාම ලැබිලා නැහැ කියන එක විශ්වවිද්‍යාල කීපයක් එක කතා කරනකොට තොරතුරු ලැබිලා තියෙනවා. දැන් ඔබතුමියගේ උත්තරයේ තුන්වෙනි එකේදී කිව්වා ජූනි මාසෙ වෙනකොට දෙන්න කටයුතු කරලා තියෙනවා කියලා. ඒ නිසා හොයා බලන්න කියන එක මම ඉල්ලීමක් කරනවා. මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය, ඔබතුමී දන්නවා විශ්වවිද්‍යාල මහපොළ නිර්ණායක ඒ වගේම ශිෂ්‍යාධාරය දෙනකොට නිර්ණායක තියෙනවා. මේ නිර්ණායකයක එකක් තමයි රජයේ සේවයේ නියුතුනන් දෙමව්පියෙක් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඒ දරුවට මේ ශිෂ්‍යාධාර හිමි නැහැ. අපි දන්නවා දරුව තුන්දෙනෙක් ඉන්න දෙමව්පියන්ට ඒ දරුව තුන්දෙනාම නෙවෙයි එක දරුවෙක් විශ්වවිද්‍යාලයේ ගියත් රජයේ සේවයේ සේවය කරලා ඒ අයව නඩත්තු කරන්න අමාරුයි. මොකද මේ පවතින උද්දමනයත් එක්ක විශේෂයෙන් ගත්තොත් එක දෙමාපියන්ගෙන් එක්කෙනෙක් ගුරුවරයෙක් වෙන්න පුළුවන්, නැත්නම් පොලිස් නිලධාරියෙක් වෙන්න පුළුවන්, නැත්නම් ලිපිකරුවෙක් වෙන්න පුළුවන්. මම විශ්වාස කරනවා ඒ අය කියනවා ඒ අයට දරුවන්ගේ වියදම් දරන්න හරි අමාරුයි කියලා. ඒ නිසා මම ඔබතුමියගෙන් අහනවා මෙන්න මේ නිර්ණායකය රජයේ සේවකයෙක් වීම තුළ දෙමාපියන්ගෙන් එක්කෙනෙක් හෝ රජයේ සේවකයෙක් වීම තුළ ඒ දරුවන්ට මහපොළ හෝ ශිෂ්‍යාධාර ලබා ගැනීමට තියෙන මේ බාධාව අඩු කර නැති කරන්නට ක්‍රියාමාර්ගයක් ගන්නවාද? ඒ වගේම මේ උද්දමනයත් එක්ක මං හිතනවා ඒක එසේ විය යුතුයි. ඒ අනුව ළමයි ප්‍රමාණයත් ඉදිරියේදී වැඩි වෙන්න
තියෙනවා.
ගරු කතානායකතුමනි, අපේ රජය යටතේ මහපොළ ශිෂ්‍යාධාරය අපි දෙගුණයක් කරා. එක රුපියල් 10,000ක් කරේ අපේ ආණ්ඩුව. එතෙක් කල් ළමුන්ට ලැබුණේ රුපියල් 4,000ක වගේ. අපේ පළවෙනි අවුරුද්දේ 1,500ක් කරා, දෙවැනි අවුරුද්දේ 10,000ක් කළා තියෙනවා. ඉතින් ඒ නිසා ශිෂ්‍යාධාර අපි 4,000ට තිබ්බ එක අපි 10,000ක් දක්වා දැන් වැඩි කරලා තියෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඉදිරියටත් ඒක සුදුසු අවස්ථාවලදී අපි අනිවාර්යයෙන්ම ඒක අවශ්‍ය පරිදි සංශෝධනය කරන්න සූදානම්. එතුමිය කිව්ව පරිදි මම දැනුවත් අපි දන්නවා පළවෙනි වසරේ දරුවන්ට තමයි මේක ලබා ගැනීමේ යම් පමාවක් සිද්ධ වෙනවා. මොකෝ ඒ ළමයි රෙජිස්ටර් වෙලා ඒ තොරතුරු මහපොළ අරමුදලට ලැබෙන්න යම් වෙලාවක් ගන්න නිසා ප්‍රමාදයක් සිද්ධ වෙනවා. ඒක අපි පුළුවන් තරම් ඇතර මහපොළ අරමුදලත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමත් විශ්වවිද්‍යාලත් අතර අපි සාකච්ඡා කරමින් යනවා මේක තව කාලය අඩු කිරීම සඳහා. මේක තවත් කාලය අඩු කරලා ඒ ප්‍රමාදය අඩු කරලා මේ අර මුදලෙන් ඒ ලැබිය යුතු දීමනාව ලබා ගන්න අපි වැඩ කරමින් යනවා. අවුරුදු ගණනාවක් ඩිලේ වෙන එක පළවෙනි අවුරුද්ද නෙමෙයි, දෙවෙනි තුන්වෙනි හතරවෙනි අවුරුදු ළමයින්ටත් ඩිලේස් වෙලා තිබ්බේවා. දැන් අපි ඩිලේ එකක් නැතුව මහපොළ ආධාර ලබා දෙනවා. ගරු කතානායකතුමනි,
ගරු මන්ත්‍රීතුමින්,
මං හිතන්නේ මං ඔබතුමියගෙන් ඇහුව ප්‍රශ්නයක නෙවෙයි, රජයේ සේවයේ නියුතු අය සම්බන්ධයෙන් තියෙනවනේ නිර්ණායකයක් රජයේ සේවයේ නියුතු දෙමව්පියන්ගේ දරුවන් සම්බන්ධයෙන්. එතකොට එක දෙමව්පියෙක් හෝ දෙමව්පියන්ගෙන් එක්කෙනෙක් හෝ රජයේ සේවයේ නියුතු නම් ඒ දරුවට ඒක ලැබෙන්නේ නැහැ. මෙය ඉවත් කරන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙනවද කියලා. මොකද රජයේ සේවයේ දැන් දරුවෝ දෙන්නෙක් තුන්දෙනෙක් හිටියා තියා එක දරුවෙක් ගියත් ඒක කරගන්න අමාරුයි.
Honorable Prime Minister,
නියෝජ්‍ය කතානායකතුමනි, අපි ඒ සාකච්ඡාව අරගෙන තියෙන්නේ මේක ආදායම් මත ඒ කියන්නේ දෙමව්පියන්ගේ රැකියාව නොසලකා ආදායම් මත මේ තේරීම කිරීම පිළිබඳව අපි සාකච්ඡා කරමින් යනවා. අර මුදලත් ඒක යෝජනා කරලා තියෙනවා. අපිත් පිළිගන්නවා මෙතන ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඒක අපි ඉදිරියට කරන්න උත්සාහ කරනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි,
ගරු මන්ත්‍රීතුමනි,
මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය විපක්ෂ නායකතුමා අහන්න.
විශේෂයෙන් මම අහන්න කැමති අත්ත වශයෙන්ම ඊරෝනිය හෙඩ්ලයින් ඉන්ෆ්ලේෂන් කියන්නේ වසරින් වසර ප්‍රධාන උද්දමනය ජනසංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කියනවා මැයි මාසයේ 5.5 සිට ජූනි මාසයේ 6.8 දක්වා වැඩි වෙලා තිබෙනවා. එතකොට උද්දමනය 1.3කින් මේ මාසය ඇතුළත වැඩි වෙලා තිබෙන මොහොතක ඒ වගේම ජනසංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මන් දන්නේ කොහෙන් මේක ගණනය කරලාද කියලා මේ මැයි 2026 වෙනකොට එක පුද්ගලයෙකුට දින 30ක් ජීවත් වෙන්නට 17,315 ප්‍රමාණවත් කියනවා. මන් නම් ඒක පිළිගන්නේ නැහැ. මං අහන්න කැමති මේ වගේ උද්දමනය ඉහළ යාම තුල ඇත්ත වශයෙන්ම කොහොමද මේ මහපොළ ශිෂ්‍යත්වය මේ වැඩි කිරීම ප්‍රමාණවත් වන්නේ? ඇත්ත වශයෙන්ම විශ්වවිද්‍යාල දූදරුවන්ට පමණක් නොවේ, රටේ සමස්ත ජනතාවට මේ වැඩි වී තිබෙන ජීවන බර තුළ මේ පීඩනය අසහනය තුළ ඇත්ත වශයෙන්ම ඉතාමත්ම දුෂ්කර ජීවිතයක් ගත කරන්න වෙලා තිබෙනවා. මම අහන්න කැමති ඔබතුමියගෙන් එක පැත්තකින් මේ හෙඩ්ලයින් ඉන්ෆ්ලේෂන් වසරින් වසර ප්‍රධාන උද්ධමනය වැඩි වීම, දැන් ජූනි මාසේ 6.8යි මැයි මාසේ 5.5 සිට 1.3කින් වැඩිවීම තුළ කොහොමද මහපොළ ශිෂ්‍යාවන් පමණක් නොවේ කොහොමද රටේ ජනතාව ජීවත් වෙන්නේ? ඒ වගේ මම ඔබතුමීන් අහන්න කැමති මේ ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව කියනවා මේ දින 30ක් ජීවත් වෙන්නට රුපියල් 17,315 ප්‍රමාණවත් කියලා. ඔබතුමී ඒක පිළිගන්නවා?
හොනරබල් ප්‍රයිම් මිනිස්ටර්,
ගරු නියෝජක කතානායකතුමනි, ප්‍රශ්නය තියෙන්නේ මහපොළ අරමුදල පිළිබඳව. මේ ඉන්ෆ්ලේෂන් පිළිබඳ අපිට විවාදයක් ගන්න ඕන නම් ඒක වෙනම ගම්මු. නමුත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ රටේ උද්ධමනය 70%ට ගිය කාලේ මහපොළ දුන්නේ රුපියල් 4000යි දුන්නේ ඉන්ෆ්ලේෂන් 70%ට ගිය කාලේ. අපි මේක දෙගුණයක් කළා තියෙනවා. අපේ කාලේ උද්ධමනයේ 70%ක් නැහැනේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ නමුත් අපි මේක දෙගුණයක් කළා තියෙනවා වසර දෙකක් තුල. එතකොට මම මේ ප්‍රශ්නෙට රෝහිණි විජයරත්න මන්ත්‍රීතුමියට උත්තර දුන්නා. මට කියන්න තියෙන්නේ එච්චරයි. අපි මේක දෙගුණයක් කළා තියෙනවා වසර දෙකක් ඇතුළත. ඉදිරියටත් අපි අවශ්‍ය පරිදි ඒක සංශෝධනය කරන්න සූදානම්. මීට වඩා උද්ධමනය තිබ්බ කාලයකින් 7-5කින් වැඩි කරපු නැති මහපොළ අපි 100%ක් වැඩි කරලා තියෙන්නේ. ඉතින් මං හිතන්නේ ඒකෙන්ම අපේ ප්‍රවේශය මොකද්ද කියලා මේ රටේ ජනතාවට තේරුම් ගන්න පුළුවන්.
Question number 17. What's your point of order, honorable leader of the opposition?
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම ප්‍රශ්න ඇහුවේ මේ මහපොළ
What's your point, honorable leader? Honorable prime minister,
I'm
answer the question.
මං අහන්න කැමති ගරු අග්‍රාමාත්‍යතුමියගෙන් ඇත්ත වශයෙන්ම 70%ක් උද්ධමනය වුණු අවස්ථාවේ ඒකට අපිට වග කියන්න බෑ. එතන වෙන ආණ්ඩුවක් ක්‍රියාත්මක වුණේ. ඉතින් මම පැහැදිලිව අහන්න කැමති, එතුමිය විශ්වාස කරනවද මේ රුපියල් 17,315කින් අපේ රටේ පුද්ගලයෙකුට දින 30ක් ජීවත් වෙන්න පුළුවන් කියලා? ඔබතුමා විශ්වාස කරනවද ඒක?
නියෝජ්‍ය කතානායකතුමනි, ඒක පොයින්ට් ඔෆ් ඕඩර් එකක් නෙවෙයි. මම උත්තර බඳින්න අවශ්‍ය නැහැ ඒකට. මගේ මම විශ්වාස කරන දේ මෙතනට අදාළ නැහැ. අපිට අවශ්‍ය වෙන්නේ දත්ත සහ ප්‍රතිපත්ති මත තීන්දුව ගැනීම. ඉතින් මම විශ්වාස කරන දේ මත නෙවෙයිනේ අපි තීන්දුව తీරන ගන්නේ. අපි තීන්දුව తీරන ගන්නේ ප්‍රතිපත්ති සහ දත්ත සහ විද්‍යාත්මක කරුණු මත. බොහොම ස්තුතියි.
Honorable Sunil, question number 17. Honorable Sunil Rajapaksa towards the Prime Minister, Minister of Education, Higher Education and Vocational Education.
Sunil Jagatana Prasthyahano.
Honorable Prime Minister.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, එක පිළිතුර කොළඹ විශ්වවිද්‍යාලය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය, නැගෙනහිර විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකා වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය. අංක 2 පිළිතුර ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි ගැරන්ටි ලිමිටඩ් ස්ලිට්, සිනෙක් කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ්, Horizon College of Business and Technology Private Limited, KIU Campus Private Limited, Aquinas College of Higher Studies, Benedict 24 Catholic International Institute of Benedict 16 Catholic International Institute of Higher Education, Royal Institute of Colombo Private Limited, Gateway College Private Limited, Lyceum Campus Private Limited. මේ අධ්‍යාපනවේදී උපාධිය ප්‍රදානය කරනු ලබන උසස් අධ්‍යාපන අංශය යටතේ නියාමනය වන විශ්වවිද්‍යාල පනතේ 25 ආ වගන්තිය යටතේ පිහිටුවා ඇති උපාධි පිරිනැමීමේ ආයතන 9ක් තමයි මම නම් කරේ. විදේශ විශ්වවිද්‍යාලවල රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය 1692 ප්‍රකාරව විදේශීය විශ්වවිද්‍යාල පොදු රාජ්‍ය මණ්ඩල විශ්වවිද්‍යාල වාර්ෂික ප්‍රකාශනයේ Commonwealth University Yearbook හෝ ලෝක උසස් අධ්‍යාපන දත්ත පද්ධතියේ World Higher Education Database අන්තර්ගත වීම මත එම විශ්වවිද්‍යාල විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව විසින් පිළිගත් උපාධි පිරිනමන විශ්වවිද්‍යාල ආයතන ලෙස සලකනු ලබන බවට ලිපි මඟින් තහවුරු කර ඇති විශ්වවිද්‍යාල. ප්‍රශ්න අංක 3 රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 16 ඇල ඉරක් 92 හා රාජ්‍ය සේවා කොමිසම් සභා චක්‍රලේඛ 1 ඇල ඉරක් 2025 යටතේ උපාධි සහතික පිළිගැනීම පිළිබඳව ලබා දී ඇති උපදෙස් අනුව කටයුතු කරනු ලැබේ. ඒ අනුව අංක 1885 ඇල ඉරක් 38 හා 2014 10 23 දින ඇති අතිවිශේෂ ගැසට් පත්‍රයෙන් ප්‍රකාශ වන ශ්‍රී ලංකා ගුරු සේවා ව්‍යවස්ථාවේ 13.8 වගන්තියේ අර්ථ නිරූපණය කර ඇති පරිදි ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව විසින් අනුමත හෝ පිළිගත් විශ්වවිද්‍යාලයකින් හෝ උපාධි පිරිනමනු ලබන ආයතනයකින් පිරිනමනු ලබන අධ්‍යාපනවේදී උපාධි සහිත ඕනෑම උපාධිධාරියෙකු සාමාන්‍ය සම්මුඛ පරීක්ෂණයක් මගින් සුදුසුකම් පරීක්ෂා කර පසුව ප්‍රායෝගික පරීක්ෂණයක් පවත්වා පවතින පුරප්පාඩු අනුව සුදුසුකම් ලබන්නේ නම් විෂයානුබද්ධව ගුරු සේවයේ දෙක ශ්‍රේණියට බඳවා ගැනීම සිදු කරයි. මෙම බඳවා ගැනීම සිදු කරනු ලබන්නේ දැනට බල පැවැත්වෙන ගුරු සේවා ව්‍යවස්ථාවේහි පවතින ප්‍රතිපාදන යටතේ බවද සඳහන් කරමි. ප්‍රශ්න අංක 4 පැන නොනගී 5 මෙම පාඨමාලා කාලය හා අන්තර්ගතය පිළිබඳ අංක 1 හා 2 යටතේ සඳහන් උපාධි පිරිනමන විශ්වවිද්‍යාල හා ආයතන සඳහා පමණ පහත පරිදි පිළිතුරු ඉදිරිපත් කරමි. 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25 ආවන වගන්තිය යටතේ උසස් අධ්‍යාපන විෂයභාර අමාත්‍යවරයා විසින් පිළිගනු ලබන උපාධි පිරිනැමීමේ ආයතන මගින් ලබා දෙන අධ්‍යාපනවේදී උපාධි පාඨමාලාවක අධ්‍යයන කාලය වසර 4කි. මෙය සාමාන්‍යයෙන් රාජ්‍ය විශ්වවිද්‍යාලයක් මගින් පිරිනමනු ලබන උපාධියක අධ්‍යයන කාල සීමාවට සමාන වන අතර අන්තර්ගතයද ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජිතයෙකු සහිතව පත්කරන ලද සමාලෝචන කමිටුවක් මගින් සකසන ලද විෂය නිර්දේශයකි. එසේම මෙම උපාධි පාඨමාලාවන් සියල්ලක්ම ශ්‍රී ලංකා යෝග්‍යතා මාර්ගෝපදේශ රාමුව SLQF යටතේ පවතින අධ්‍යයන සම්භාර අනුව සකස් කර ඇත. වර්තමානයේ ශ්‍රී ලංකා ගුරු සේවා ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව අධ්‍යාපනවේදී උපාධිධාරීන් බඳවා ගැනීමේ කටයුතු සිදු කරන නමුත් සාමාන්‍ය සම්මුඛ පරීක්ෂණ හා ප්‍රායෝගික පරීක්ෂණ පවතින ක්‍රමවේදය මගින් බඳවා ගන්නා අධ්‍යාපනවේදී උපාධිධාරීන් අතරින් විදේශීය විශ්වවිද්‍යාලවලින් ලබා දෙන උපාධිවල ගුණාත්මක භාවය සම්බන්ධයෙන් මතවාද ගොඩක් නැගී ඇත. එසේ වුවද එය මැන බැලීම සඳහා එකී උපාධිවලට අදාළ පාඨමාලා තොරතුරු ප්‍රමාණවත් නොවීම සහ ඒවා නියාමනයට ප්‍රතිපාදන නොවන බවත් ඒ හඳුනා ගැනීමෙන් අනතුරුව එම උපාධීන්හි අධ්‍යයන කාල සීමාව එවේයි අන්තර්ගතය හා ගුරු පුහුණු ආදී නිර්ණායක සම්බන්ධයෙන් අධ්‍යාපනවේදී උපාධියක තිබිය යුතු සම්මත්කරණයන් සැලකිල්ලට ගනිමින් ඒ සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව ජාතික අධ්‍යාපන ආයතනය රාජ්‍ය සේවා කොමිසම් සභාව ආදී පාර්ශව සමග සාකච්ඡා කර සුදුසු බඳවා ගැනීමේ නිර්ණායක හා ක්‍රමවේදයක් සකස් කිරීමට සැලසුම් කර ඇත. කමිටු දෙකක් මගින් නිර්දේශ ලබා දී ඇත. එකී කමිටු නිර්දේශ රාජ්‍ය සේවා කොමිසම් සභාවේ අනුමැතිය වෙත යොමු කිරීමට කටයුතු සිදු කර ඇති අතර එම අනුමැතිය අනුව ඉදිරි කටයුතු සිදු කරනු ඇත. ප්‍රශ්නාංක 6 පැන නොනගී.
ගරු සුනේ රාජපක්ෂ.
ප්‍රශ්නාංක 7 ශ්‍රී ලංකා ගුරු සේවා ව්‍යවස්ථාවට අනුව අධ්‍යාපනවේදී උපාධිධාරීන් අනෙකුතු උපාධිධාරීන්ට වඩා ඉහළ ශ්‍රේණියක පිහිටුවීමට ඔවුන් සතු ගුරු පුහුණුවද පාදක කරගෙන ඇත. රජයේ විශ්වවිද්‍යාලවල මෙන් 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25 ආවගන්තිය යටතේ උසස් අධ්‍යාපන විෂයභාර අමාත්‍යවරයා විසින් පිළිගත් උපාධි පිරිනැමීමේ ආයතන මගින් පිරිනමනු ලබන අධ්‍යාපනවේදී උපාධි පාඨමාලාවන්හි ප්‍රායෝගික ඉගැන්වීම් පුහුණු සංරචකයන් අන්තර්ගත වේ. තවද ඉහත එකෙහි දක්වන ලද විශ්වවිද්‍යාල හා දෙකෙහි පිළිතුරු යටතේ දක්වා ඇති විශ්වවිද්‍යාල පනතේ 25 ආවගන්ති අනුව පිටුව ඇති ආයතන සඳහා ඉහත පරිදි ප්‍රායෝගික ඉගැන්වීම් පුහුණු සංරචකයක් ඇති බව නිරීක්ෂණය වේ. එහෙත් අධ්‍යාපනවේදී උපාධිය ලබා දෙන අනෙකුත් විදේශ විශ්වවිද්‍යාල ආයතන හෝ විදේශීය විශ්වවිද්‍යාල මගින් ඉහත පරිදි ප්‍රායෝගික පුහුණුවක් ලබා දෙන බවට නියාමනය කිරීමේ ක්‍රමවේදයක් අමාත්‍යාංශය සතුව නොමැත. විශ්වවිද්‍යාල හා ආයතන යටතට සලකා නොබැලෙන අනෙකුත් විශ්වවිද්‍යාල හෝ අධ්‍යාපන ආයතන සම්බන්ධව තොරතුරු නිරීක්ෂණය නොවන අතර එකී විශ්වවිද්‍යාල හෝ ආයතන වෙතින් උපාධි ලබන අය සඳහා ගුරු පුහුණුව ලබා දීමට රජයේ පාසල් ලබා දීමේ ක්‍රමවේදයක් අමාත්‍යාංශය සතුව නොමැත. ප්‍රශ්න අංක 8 අවම සති දෙකක කාලයක පුහුණුව ලැබිය යුතුයි. ආ පැන නොනගී.
ගරු මන්ත්‍රීතුමා ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන්.
ගරු නියෝජකතුමාගේ පළවෙනි ප්‍රශ්නය තමයි අපි දන්නවා මේ අධ්‍යාපනයේදී උපාධිධාරීන් කියන්නේ අධ්‍යාපනයේ පිටමදව පුහුණුවලත් උපාධිධාරීන්. මේ අධ්‍යාපනයේ පිටමද පුහුණුවද ප්‍රාථමික උපාධිය ප්‍රථම උපාධිය විතර දෙන කෙනෙක් ගුරු සේවයට බැඳුනොත් එක අවුරුදු පහක් ගියාට පස්සේ දෙකේ දෙකට යන්නේ. එහෙම නැත්නම් පස්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාව සම්පූර්ණ කළාට පස්සේ දෙකේ දෙකට යනවා. නමුත් මෙම උපාධිය තියෙන අධ්‍යාපනයේදී උපාධිය තියෙන කට්ටිය බඳවා ගන්නෙම ගුරු සේවයේ දෙකේ දෙකට. ඒ අදහස් වෙන මේ කට්ටිය ඉගැන්වීමේ පුහුණුවලද අය. ඒ නිසා එහෙම බඳවා ගන්නවා නම් පෞද්ගලික අංශයෙන් ඒවා රාජ්‍ය අංශයෙන් ඒවා මේ අපිට මේ උපාධි ලබා ගන්න අයගේ කියන්නේ ගුණාත්මක වාය සමාන බවට පත් වෙන්න ඕනි. මෙතනදී අපිට මේ පාඨමාලාවේ අන්තර්ගතය ඒ වගේම මේ පාඨමාලා කාලය ඒ වගේ මේකේ තියෙන කෝස්වර්ක් තියෙන ඒ වගේම අපි දන්නවා කොළඹ විශ්වවිද්‍යාලයේ ඒ වගේ රාජ්‍ය පද්ධතිය වලට ගන්නව නම් උසස් වලින් ලකුණු මේ ඉසෙට් පෝරක මත බඳවා ගන්න. ඊට පස්සේ පළවෙනි අවුරුද්ද ගියාට පස්සේ තමයි විශේෂ පාඨමාලාවට තෝරා ගන්න. එතකොට ඒක තේරීමට යම් සම්භාවිතාවයක් තියෙනවා. නමුත් පෞද්ගලික විශ්වවිද්‍යාල වලට ඇතුළත් තියෙන්නේ ඇතැම් අයට පුළුවන් මේ ඕ ලෙවල් බඳවා ගත්ත පස්සේ ඒ ලෙවල් කරන්න නැතුව පදනම් පාඨමාලාව කරලත් යන්න පුළුවන්. එවිනේත් මේකේ පාඨමාලාව කළොත් එම මේ අයගේ සමාන කියන ක්වොලිටික සම්බන්ධ ගැටලුවක් ඇති වෙනවා. එතකොට අපි ඉහළ වැටුප් තලයකට ක්වොලිටිකෙන් අඩු කෙනෙක් බඳවා ගැනීම සඳහා වළක්වීම සඳහා මෙන්න මේ කරුණු සම්බන්ධව අපි ගන්න මොනවද ඉතුරු දමගේ අඩුගෙන බඳවා ගැනීම පටිපාටි ආදී මේ වගේ උත් අපි පාලනයක් ඇති කරගන්න ඒ සඳහා ඇති ක්‍රියාමාර්ග මොනවද කියලා මම අහන්න කැමතියි.
Honorable Prime Minister.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ වන විට අධ්‍යාපනවේදී උපාධි පිරිනමන ආයතන අපි කියමු කැටගරිස් තුනක් තියෙනවා. එකක් රජයේ විශ්වවිද්‍යාලය. තව එකක් තියෙනවා රජයෙන් අනුමත වෙච්ච පිළිගත් රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල. තුන්වෙනි කැටගරි එකක් තියෙනවා ජාත්‍යන්තර ට්‍රාන්ස්නැෂනල් එඩ්‍යුකේෂන් කියන එක යටතේ උපාධිය ලබා ගන්න කොටසකුත් ඉන්නවා. එතකොට මේ දැන් මේ වෙලාවේ ඇති වෙලා තියෙන ගැටලුව මෙහෙම කාණ්ඩ තුනක් තිබ්බට පවතින ක්‍රමවේදය, ඒ කියන්නේ අපි ගුරු ව්‍යවස්ථාව ගත්තත් පවතින බඳවා ගැනීමේ ක්‍රියාවලිය තුළ මේ තුන අතර අපිට වෙනසක් කරන්න අවස්ථාවක් නැහැ. එහෙම පවතින ක්‍රමවේ පවතින ව්‍යවස්ථාව හෝ නීතිය අතර මේ එක කට්ටියක් විතරක් බඳවා ගන්න හෝ මේ කට්ටියට වෙනම එහෙම ක්‍රමවේදයක් දැනට නැහැ. එතන තමා මේ ගැටලුව පැන නැගිලා තියෙන්නේ. ඒ සඳහා තමයි අපි මේ පිළිබඳ, ඒ කියන්නේ දැන් අර මම කියපු දෙවන කණ්ඩායම රාජ්‍ය පිළිගත් රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලවල උපාධියේ ගුණාත්මකභාවය ගැන වගකීමක් අමාත්‍යාංශය ගන්නවා. නමුත් ට්‍රාන්ස්නැෂනල් එඩ්යුකේෂන් පිළිබඳව තාම අපිට ක්‍රමවේදයක් නැහැ. ඒකේ ගුණාත්මකභාවය මනින්නවා. ඉතින් ඒ නිසා ඒකටත් අපි ක්‍රියාවලියක් යෝජනා කරමින් යනවා. නමුත් ඒකට යම් කාලයක් ගන්නවා. ඒ අතරතුර තමා අපි රාජ්‍ය සේවා කොමිසමට නිර්දේශ ඉදිරිපත් කරලා තියෙන්නේ. කමිටුවක් හරහා අපි ලබාගත් නිර්දේශ මේ ගැටලුවට අපිට විසඳුමක් ලබා දීම සඳහා. ඒ කියන්නේ මේ තත්ත්වය තේරුම් අරගෙන ගුරු ව්‍යවස්ථාවේ තියෙන ඒ ගැප් එකත් හඳුනාගෙන අපිට මේ මොහොතට අපිට විසඳුමක් අවශ්‍යයි කියන එක අපි රාජ්‍ය සේවා කොමිසමට දැනුම් දීලා තියෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ගරු නියෝජක කතානායකතුමනි මේ තත්ත්වය තේරුම් අරගෙන රාජ්‍ය සේවා කොමිසම මේකට අපිට ඒ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අවසර දෙයි කියලා.
ගරු මන්ත්‍රීතුමා දෙවන අතුරු ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන්.
එතදී ගරු අධ්‍යාපනතුමිය මගේ දෙවෙනි ප්‍රශ්නේ යොමු කරන්නේ දැනට අධ්‍යාපනවේදියේ උපාධිය සමත් අය පිළිබඳව. අපි දන්නවා මේ වෙනකොට අධ්‍යාපනවේදී උපාධිය සමත්ව තවම ගුරුපත් වීමකට නොගිය පිරිසක් පද්ධතිය රැඳිලා ඉන්නවා. ඒක අසාධාරණයක් සිද්ධ වෙලා තියෙන දකුණු පළාත් සභාවේ සහ බස්නාහිර පළාත් සභාවේ එකම කැම්පස් එකෙන් උපාධි අරගෙන දකුණු පළාත් සභාවේ පදිංචි බස්නාහිර පළාත් සභාවේ පදිංචි අයට දැන් පත්තින් හම්බ වෙලා ඒ කට්ටිය දැන් අවුරුද්දක් විතර සේවයේ ඉන්නවා. ඒ සමාන අවස්ථාවේ සමාන උපාධි ගත්තේ අය කොටස අනුකුත් පළාත් සභාවල පත්තිමක් නැති වෙන මෙන්න මේ අය පළාත් සභා මට්ටමක ජාතික මට්ටමින් මේ සේවයට එක්කිරීම සඳහා තියෙන වැඩපිළිවෙළක මොකද නැත්නම් අපරාධය අපි ඒ අය වෙනුවෙන් සැහෙන ආයෝජනය කරලා තියෙනවා රජයෙන්. ඒ ආයෝජන අපරාධයේ ඒ කට්ටියගේ ඒ ගුරු පුහුණුවලත් උපාධිධාරීන් අපි සේවයේ නොයොදා තිබීමම රටට පාඩුවක්. ඒ සඳහා තියෙන වැඩපිළිවෙළකම තියෙනවා.
Honorable Prime Minister
කතානායකතුමනි මන්ත්‍රීතුමා මේ මතු කරන ප්‍රශ්නය ඇත්තටම හරිම සංවේදී ප්‍රශ්නයක්. මෙතන බරපතල ගැටලුවක් තියෙනවා. ඒ උපාධිධාරීන්ට අසාධාරණයක් සිද්ධ වෙලා තියෙනවා. ඒක අපි පිළිගන්න වෙනවා. ඒ නමුත් ඔබතුමත් දන්නවා අපිට ගුරුවරුන් බඳවා ගැනීමේ ක්‍රියාවලියම විශාල නඩු හබ ගණනාවක් ඔස්සේ තමයි අපිට මේක විසඳන්න සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට අපි අවුරුදු එකහමාරක් තිස්සේ අපි උත්සාහ කරා ඒ නඩු ටික බේරගෙන ගුරුවරුන් බඳවා ගැනීමේ ඒ ක්‍රියාවලිය ආරම්භ කරන්න. එතකොට අවාසනාවකට මේ නඩු තියෙන අතර යම් පළාත් ඔවුන් හිතුමතේ තීන්දු තීරණ අරගෙන තියෙනවා. එතකොට ඒ තීන්දු තීරණ අපිට ගරු උසාවියෙන් දැනුම් අධිකරණයෙන් දැනුම් දීලා තියෙනවා. ඒවා ඇත්ත වශයෙන්ම ඒ වෙලාවේ ගත්තට ඒවා නිවැරදි තීරණ නෙවෙයි කියන එක අපිට දැනුම් දීලා තියෙනවා. එතකොට ඒ දැනුම් දීම තියෙද්දි අපිට ආයිතේ වැරද්ද කරන්න බෑ. එතකොට ඒ නිසා තමයි අපි මේ නඩුවල මේ අධිකරණයේ හැප්පි තිබ්බ මේ කාරණේ විසඳ ගන්න අපි මේ අවුරුද්දේ සමත් වෙලා තියෙනවා. එතකොට ඒ ක්‍රියාවලිය තුල තමයි අපිට මේ අධ්‍යාපනවේදීන්ටත් සාධාරණයක් ලබා දෙන්න පුළුවන් වෙන්නේ ගරු නියෝජ කතානායකතුමනි. නමුත් මමත් එකග වෙනවා මෙතන අසාධාරණයක් සිද්ධ වෙලා තියෙන එක අපි බෑ කියන්න බෑ. හැබැයි මේක හරිම සංකීර්ණ තත්ත්වයක්. අපිට තියෙන ක්‍රමවේද තියෙන නීති තියෙන ව්‍යවස්ථා තුල තමයි මේවට විසඳුම් හොයන්න වෙන්නේ. අපිට නීතිය කඩලා මේවා කරන්න බෑ. ඒ නිසා තමයි අපි සුදුසුම ක්‍රියාමාර්ග ගන්න උපරිම උත්සාහය මේ වෙලාවේ ගන්න.
Question number 18, Honorable Hector Kwame to ask the Minister of Foreign Affairs, Foreign Employment and Tourism. Honorable Deputy Minister Arun Hemachandra.
Garu, niyojaka kathanayakathuna man ahana prashne.
Niyojaka kathanayakathumani apita June 19 wenida 2026 wenakota apita me labitcha toraturu anuwa Ekshat Arab Emir Rajye 350,000 Bahrain Rajye 11,495 සයිප්‍රස් වල 9,718 ඉස්රායල් වල 31,574 ජෝර්දාන් වල 10,669 කුවේට් වල 175,000 ලෙබනාන් වල 4,519 මැලේසියා වල 5,900 මාලදිවයින වල 21,911 ඔමාන් වල 25,042 කටාර් වල 140,000 සෞදි අරාබියා වල 248,000 ආයි වගේම සිංගප්පූර් වල 111,791 දකුණු කොරියාවේ 31,044 ලියාපදිංචි වෙලා ඉන්නවා. දල වශයෙන් ගත්තොත් එහෙම 1,076,663 ලියාපදිංචි ශ්‍රමිකයෝ විදියට අපි හඳුනා ගන්නවා. ඒ වගේම අපේ ලේබර් සෙක්ෂන් නැති රටවල් වල 185,000 එක් ලක්ෂ අසූ පන්දාස් හයසිය හැට පහක් අපේ ලේබ සෙක්ෂන් නැති රටවල්වල ලියාපදිංචි වෙලා ඉන්නවා. එතකොට ඒ තමයි සමස්ත සංඛ්‍යාව විතර අපි දකින්නේ. ඒ වගේම මෙතනදි ගත්තොත් සෝෂල් සෙකියුරිටි සිස්ටම් තියෙන රටවල් විදිහට අපි ගත්තොත් එහෙම, සමාජ ආරක්ෂණ ක්‍රමවේදය තියෙන රටවල් විදිහට අපි ගත්තොත් එහෙම, සයිප්‍රස් වල තියෙනවා, ජෝර්දාන් වල තියෙනවා, මැලේසියාවේ තියෙනවා, කටාර් වල තියෙනවා, ඒ වගේම සෞදි අරේබියා වගේ රටවල් වල අපිට තියෙන සංඛ්‍යා ලේඛන අනුව තියෙනවා. ඒ වගේම තමයි සමහර රටවල් වල විශේෂයක් විදිහට විදේශ ශ්‍රමිකයොන්ටම අදාළ සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක් නැහැ. නමුත් ඒ රටේ තියෙන ඩොමෙස්ටික් ඒ ක්‍රමවේදයත් එක්ක බද්ධ වෙලා ඉන්නවා ගරු නියෝජ කතානායකතුමනි. එතනදි ගත්තොත් එහෙම නැෂනල් පෙන්ෂන් සර්විස් ස්කීම් කියලා එකක් තියෙනවා දකුණු කොරියාවේ. ඒ වගේම නැෂනල් හෙල්ත් ඉන්ෂුරන්ස් රෙජිස්ට්‍රේෂන් කියලා තව එකක් තියෙනවා. එතනදි 23,999ක් නැෂනල් පෙන්ෂන් සර්විස් කියන කාණ්ඩය යටතේත්, ඒ වගේම නැෂනල් හෙල්ත් ඉන්ෂුරන්ස් කියන කාණ්ඩය යටතේ 31,444ක් ලියාපදිංචි වෙලා ඉන්නවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම තව රටවල් තියෙනවා, එක්සත් අරාබ් එමිරේට් රාජ්‍ය, කුවේට්, ලෙබනාන්, මෝල්ඩිව්ස් වගේ මේ රටවල් ගත්තොත් එහෙම විදේශ ශ්‍රමිකයන්ට අදාළ වෙනම ඩෙඩිකේටඩ් මේ සෝෂල් සෙකියුරිටි ස්කීම් නැති රටවල් විදිහට තමයි අපි හඳුනා ගන්නෙ. ප්‍රශ්නක තුන, ඔව් අපි දන්නවා මෙතන ප්‍රශ්න ගැටලු තියෙනවා. ප්‍රශ්න අංක 4ට අදාළ උත්තරේ ගත්තොත් එහෙම මෙතන ක්‍රමවේද දෙකක් අපි අනුගමනය කරන එකක් තමයි අපි කේස් බයි කේස් හැන්ඩල් කරන ක්‍රමවේද තියෙනවා. ඒක ඒක පුද්ගලයන්ට අදාළ විශේෂ ප්‍රශ්න මතුවෙනකොට ඒකට අදාළ කරන ඒ අපේ තානාපති සේවය හරහා අපි ලබා දෙන ඒකට අදාළ කරන විසඳුම් තියෙනවා. විශේෂයෙන් පරිවර්තන සම්බන්ධ ප්‍රශ්න වෙන්න පුළුවන්, ඒ වගේම එයාලගේ ජොබ් කොන්ට්‍රැක්ට් වල මතුවෙන ප්‍රශ්න වෙන්න පුළුවන්, ඒ වගේ දේවල් වලට අදාළ මැදිහත් වීම අපි කරනවා. තව ගත්තොත් එහෙම පොලිසි විදියට විශේෂයෙන්ම සමහර රටවල් විශේෂම සයිප්‍රස් වගේ රටක් ගත්තොත් එහෙම යම්කිසි ප්‍රතිපත්තිමය කරුණු කාරණා නිසා එක්ක ලැබෙනවා නම් ලැබෙන්න ඕනේ සියලුම ඒකට සමත් සියලුම දෙනාට, එහෙම නැත්නම් කාටවත් ලැබෙන්නේ නැති තත්ත්වයක් තමයි උදා වෙලා තිබුණේ. එතකොට ඒ වගේ දේවල් ගත්තොත් අපි රාජතාන්ත්‍රිකව අපි මැදිහත් වෙනවා. සමහර ඒකට එලිජිබල් කාණ්ඩ ගත්තොත් එහෙම දැන් මේ වෙනකොටත් සමහර අයත් ලැබිලා තියෙනවා කියලා තොරතුරු අපිට තියෙනවා. ආයන්න අදාළ නොවේ.
ගෞරව හෙඩ් ක්ලබ් ප්‍රමේ දෙවනි පළවෙනි අතුරු ප්‍රශ්නයක් තියෙනවා
නම් නියෝජ්‍ය කතානායකතුමනි, මේ ප්‍රශ්නේ ආද්දී පොඩ්ඩක් එකතු කරමින් ආනවා. ඔබතුමා ඉන්නේ කොහොඳයි, නැත්නම් අවස්ථාව හම්බෙන්නේ නැහැ. මොකද අද ප්‍රශ්නම තියෙන දවස නිසා. දැන් එක පැත්තකින් කුවේට් රටේ තියෙනවා එකපාරක් වන්දි ගෙවපු මුදල් ප්‍රමාණයක් මම හිතන්නේ තාම තියෙනවා. ඒක එක පාවිච්චි නොකර යම්සි නීතිමය කටයුතු හරි මොකක් හරි ප්‍රශ්න තියෙන නිසා ඒ සම්බන්ධව මොකද්ද කරන්න කියන එක තීන්දුව తీරන තරගන්න ගමන් සමහර රටවල්වල විශේෂයෙන්ම මේ සමාජ ආරක්ෂණ ක්‍රමවේද තියෙන රටවල් තියෙනවා. තාම අපි රටවල් අතර කතා කරලා ඒක විසඳලා නැහැ හරි විදියට. එතකොට ඒ විසඳන්නේ නැති ප්‍රශ්න තියෙන රටවල් විසඳන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල හදනවා වගේම ප්‍රධාන වශයෙන් අහන්න කැමති කාරණාව තමයි දැන් මේ වෙලාවේදී ලෝකේ බරපතල යුද්ධයකට ගිහිලා තියෙනවා. මේ යුද්ධය බලපාලා තියෙනවා විශේෂයෙන්ම මැදපෙද්දික රටවල්වලට. දැන් ඔබතුමා දුන්න සංඛ්‍යා ලේඛනවල වැඩිපුර ප්‍රමාණයක් තිබුණේ අපේ විදේශගත වෙලා හිටින ශ්‍රී ලාංකික වැඩට ගිහිල්ලා ඉන්න අය ඉන්නේ මැද පෙරදිග රටවල්වල තමයි. මම දැක්ක කටාර් සහ සවුදි කියන එකේ තමයි වැඩිපුර ප්‍රමාණයක් හිටියේ කුවේටුත් එක්ක සම්බන්ධ වෙලා. ඒතර මේ රටවල්වලට තමයි දැන් බරපතල හානි වෙලා එක පැත්තකින් ඩුබායි වෙන්න පුළුවන්. දැන් කඩා වැටලා ගොඩ දෙනෙක් ආපහු නැවත අපේ රටට එන්නත්, ඒ රටවල ඉන්න සමහර අය වෙනත් රටවලට යන්නත් අවශ්‍ය වැඩ කටයුතු සකස් කරමින් යනවා. මේ යුද්ධේ තවදුරටත් ගිහිල්ලා බරපතල විදිහට බලපාමින් මේ රැකියා අවස්ථා ටික නැති වෙලා මෙය නැවත ලංකාවට එන්න හෝ එහෙම නැත්නම් අලුතෙන් ඇති වෙන රැකියා අවස්ථා ටික නැති වුණොත් විශේෂයෙන්ම මැද පෙරදිග කලාපේ ඔබතුමාලා දැනට අරගෙන තියෙන පියවරවල් මොනවද? මොකද අවසාන මොහොතේ පියවරවල් අරගෙන වැඩක් නැහැ. දැනට මොනවද පියවරවල් අරගෙන තියෙන්නේ? මෙවැනි කටයුත්තක් සිද්ධ වුණොත් රටේ විදේශ රැකියා සම්බන්ධව ඊළඟට රටට අවස්ථාව ලබා ගන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල හැදීම වගේම ඒ රටවලින් නැවත අපේ රටට ආවොත් ඒ අයට වන්දි ගෙවන්න හෝ ඒ සම්බන්ධව අවශ්‍ය නීතිමය කටයුතු සහ අනිකුත් කටයුතු කොහොමද කරන්නේ, සාධාරණීකරණය කරන්නේ කියන වැඩපිළිවෙල කොයි දින් සකස් කරලා තියෙනවද කියලා අහන්න කැමතියි.
ගරු නියෝජක කතානායකතුමනි මම හිතන්නේ මෙතන ප්‍රශ්න දෙකක් තියෙනවා ඒ නිසා මම අතුරු ප්‍රශ්න දෙකම මෙතන ගන්න. හරි එකක් තමයි අහපු පළවෙනි අතුරු ප්‍රශ්නේ ඇවිල්ලා කුවේට් අරමුදලට මොකද්ද වෙන්නේ කියලා. අපි පසුගිය අයවැයේදීම අපේ ජනාධිපතිතුමා යම් කිසි ප්‍රකාශයක් කරා චුට්ට ගහන්නකො බිලියන 2.1 මුදලක් අපි කුවේට් අරමුදලෙන් අපි විශ්‍රාම වැටු යෝජනා ක්‍රියා ක්‍රමවේදයට අපි ඒක වෙන් කරලා තියෙනවා. නමුත් අපි ළඟදී තව සාකච්ඡාවක් අපි දාගත්තා. අපි හිතනවා බිලියන 2.1 එතන යම්කිසි අඩුපාඩුවක් කියන්නේ ඒ ප්‍රමාණය මදි නම් අපි සමස්ත කුවේට් අරමුදලම අපි දායක විශ්‍රාම වැටු ක්‍රමවේදයට එතන බිලියන 5ක් විතර තියෙනවා. ඒකෝටේ බිලියන 5ම නෑ මේ ශ්‍රී ලංකා රුපියල් වලින් බිලියන 5ක් තියෙනවා. බිලියන 5ක් තියෙනවා. එතකොට අපි මං කියන්නේ මේ දල වශයෙන් ගත්තොත් එම 5ක් තියෙනවා. එතකොට කලින් විවිධ යෝජනා අවිල්ල තිබුණා මේක විවිධ ව්‍යාපෘති වලට පාවිච්චි කරන්න පුළුවන් කියලා. නමුත් අපි තීරණයක් ලෙසම අපි ඉන්නවා විශේෂයෙන් මේ ආණ්ඩුව මේක සුබ සාධන කටයුතු කියන්නේ සමාජ ආරක්ෂණ පැත්තට තමයි මේක යොමු කරන්නට උනේ. අතන මේ අයිසක ජනතාව වෙනුවෙන් වෙන් කරපු මුදල්. ඒ නිසා අපි අනිවාර්යෙන් එහෙම ක්‍රමවේදයක් අපි සකස් කරනවා. විශේෂයෙන්ම මේ 2.1ට අදාළව දැන් මේ වෙනකොටත් අපි කටයුතු කරගෙන යනවා. නමුත් එතන අපි ඒ කැල්කියුලේෂන්ස් ටික කරනකොට අපිට යම්කිසි අඩුපාඩුවක් වෙනවා නම් අපි අනිවාර්යෙන් සමස්ත මුදලම අපි ඒකට පාවිච්චි කරන්න අපි බැඳලා ඉන්නවා. ඒ වගේම තමයි මෙතන මේ මැද පෙරදිග කලාපයේ සිද්ධ වෙන මේ ගැටුම්කාරී තත්ත්වේ නිසා රැකී අහිමි වෙන යම්කිසි අනතුරක් තියෙනවද කියන ප්‍රශ්නයක් අහලා තිබුණා. ඔව් එහෙම අපි මුලින්ම ගත්තොත් එහෙම අපි මේ මොහොත වෙනකොට අපි දකිනවා පසුගිය මාස කීපයකට කලින් තිබිච්ච තත්ත්වේ නෙමෙයි දැන් තත්ත්වය යම්කිසි ප්‍රගතිගාමී විදියට යම් කිසි මේ මේ පරිවර්තනයක් වෙලා තියෙනවා. නමුත් මේ ප්‍රශ්නේ ඉතාමත් නරක විදියට උග්‍ර වෙලා තිබිච්ච කාලවකවාන තුල සිට අපි සංඛ්‍යා ලේඛන දත්ත අපි එකතු කරන්න පටන් ගත්තා. විශේෂයෙන්ම අපගේ වෙනම හොට්ලයින් අංක අපි ලබා දීලා ඒ වගේම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා අපි ඒකට අදාළ කරන ඒ සංඛ්‍යා ලේඛන අපි ගන්න පටන් ගත්තා. එතකොට ඒ එකක් තමයි තනි තනියෙන් පුද්ගලයන්ට රසා අහිමි වෙනකොට අපි ඒ ආයතනෙත් එක්ක කතා කරලා මොකක් හරි එකට විසඳුමක් ලබා දෙන එකට අදාළ කරන වැඩිහත් වීමත් අපි දැන් මේ මොහොත වෙනකොටත් පටන්ගෙන තියෙනවා. නමුත් ගරු මන්ත්‍රීතුමා මතු කරා වගේ අර සමස්තයක් විදිහට පිට කලින් කුවේට් යුද්ධෙදී විශාල සංඛ්‍යාවක රස්සාව ඒ විශාල ප්‍රමාණයක් අහිමි වෙනවා නම් ඒකට අදාළ කරන ක්‍රමවේද විදිහට ගත්තොත් එම අපිට ක්‍රමවේද දෙකක් තියෙනවා. එකක් තමයි එවන් තත්වයක් නිර්මාණ වෙනකොට ඒ අදාළ රාජ්‍යනොත් යම්කිසි මේකට අදාළ කරන දායකත්වයක් ලබා දෙනවා. නමුත් එහෙම ලබා නොදෙන අවස්ථා බිහි වෙනවා නම් අනිවාර්යෙන් රජයක් විදිහට අපි ඒ වගේම බාර ගන්න ලෑස්ති. ඒකට අදාළ කරන සාකච්ඡාව අපි අපේ මට්ටමේ මේ මොහොත වෙනකොටත් අපි කරගෙන යනවා.
ගෞරවමන්ත්‍රීතුමා ප්‍රශ්න දෙකක් කියලා කිව්වා අපේ ගෞරවමන්ත්‍රීතුමා.
නෑ නෑ මම එතුමට කිව්වා කැමති නම් ඒකට උත්තර දීලා අනිත් එකට නොදී ඉන්න කියලා. නමුත් මේ වෙලාවේ එහෙම
Honorable Minister, are you going for another question?
මම විශේෂ කාරණා තවහන්නේ මේ ආන්නේ තමුන්නාන්සලට මඩ ගහන්නවත් මොන ප්‍රශ්නයක් නෙමෙයි. ඉතින් බය වෙන්න එපා. මම අහන්නේ මේ රටෙන් විදේශගත වෙන ශ්‍රී ලාංකිකයන්ට බොහෝ වෙලාවට පොලිස් සහතිකය සහ අනිකුත් සහතික විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් වෙනම ඒ ශ්‍රී ලාංකික නිවැරදි සහතිකයක් කියලා ඒ අය නිර්දේශ කරාට පස්සේ තමයි පිළිගැනීම කරන්නේ බොහෝ තානාපති කාර්යාලය වීසා ලබා දෙන වැඩපිළිවෙල. හැබැයි තාමත් මේ ආයතනවල විශාල පරක්කුවක් තියෙනවා. අපි දන්නවා දැන් විදේශ කටයුතු අමාත්‍යාංශයේ තියෙන්නේ ඔන්ලයින් හරහා තමයි මේ වැඩ කටයුත්ත කරගන්න තියෙන්නේ. ඒකේ විනිවිදභාවයක් තියෙනවා. ඒක අපි පිළිගන්නේ. ඒක එදා හිටපු අර ජාවාරංකාරයන්ට යම්කිසි වැටබැදිල්ලක් එතන සිද්ධ වෙලා තියෙනවා. ඒක හරි. හැබැයි ඒක ඔන්ලයින් ක්‍රමේ හරි විශාල කාලයක් ගත වුණොත් බොහෝ අයට බරපතල ප්‍රශ්න වෙනවා වීසා ලබා ගත්තේ. මොකද අපිට ඕන දවසේ වීසා ලබා ගන්න වැඩපිළිවෙලට ලේකුවල ඉදිරිපත් කරන්න බෑ. ඒ ආයතන වලට අවශ්‍ය වෙලාවට තමයි අපිට මේ ලේකුවල ඉදිරිපත් කරන්න වෙන්නේ. ඊළඟට පොලිස් සහතිකයක් ගන්න ගියාමත් විශාල කාලයක් අරගන්නවා සමහර වෙලාවට පොලිස් සහතිකය දෙන්න. ඒ නිසා මේ පිළිබඳව බැරිද විදේශ කටයුතු අමාත්‍යාංශය විශේෂයෙන්ම විදේශ සේවා නියුක්ති කාර්යාලය අනිකුත් ආයතන ටික සම්බන්ධීකරණය කරලා යම් කිසි ඉතාමත්ම වේගවත් වැඩපිළිවෙලක්
අලුත් ඔන්ලයින් ක්‍රම හරහා හරි ඩිජිටල් ක්‍රම හරහා වැඩපිළිවෙළක් සකස් කරන්න බැරිද? ඉක්මනින් මේ අවශ්‍ය කරන ලියකියවිලි තොරතුරු ඒකරාශි කරගෙන ඒවා නිර්දේශ කරමින් ඒ අදාළ ආයතනයට යවලා ඒ වීසා බලපත්‍ර ලබා ගන්න අවශ්‍ය කරන වැඩපිළිවෙළට සහයෝගය ලබා දීමක් හැටියට.
Honorable Deputy Minister.
ගරු නියෝජ්‍ය කතානායකතුමනේ, මේ හෙක්ටර් මන්ත්‍රීතුමා, මම හිතන්නේ අපි මැදිහත් වෙච්ච කාරණා සම්බන්ධව තමයි දිගින් දිගටම මතු කරන්න ස්තුතියි. මේ ප්‍රශ්න මතු කරාට මම හිතන්නේ අවස්ථාවක් ලැබෙනවා. ඔබට කියන්න අපි මේ සම්බන්ධව හෙක්ටර් මන්ත්‍රීතුමා, මේ අපිට විවිධ පැමිණිලි ලැබුණා යම්කිසි ප්‍රමාදයක් තියෙනවා කියලා. ඇත්තටම මේ පොලිස් වාර්තා සකස් කරන්නේ අපේ මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතේ තමයි ඒක සිද්ධ වෙන්නේ. එතකොට අපි විශේෂයෙන්ම මේ ක්ලියරන්ස් ප්‍රාංචික අදාළ ඒ ආයත් එක අපි සාකච්ඡා කර මෙතන ක්‍රමවේද දෙකක් තියෙනවා. එකක් තමයි ගරු නියෝජ කතානායකතුමනි, කවුරු හරි පුද්ගලයෙක් ලංකාවේ ඉන්නවනම් ඒ අදාළ පුද්ගලයා ඒ අදාළ තමන්ගෙම පොලිස් ස්ථානෙට ගිහිල්ලා ඒ ලබා ගන්න ඒ ක්ලියරන්ස් එක ඒ සහතික පත්‍රය අපි විදේශ අමාත්‍යාංශ විදියට අපි ඒකට අදාළ කරන ඒ සහතික පත්‍රය නිවැරදි දෙයක් නම් අපි ඒකට අදාළ කරන ඇටස්ටේෂන් එක අපි ලබා දෙනවා. නමුත් මෙතන පැන නැගෙන ප්‍රශ්නය ඇවිල්ලා කවුරු හරි පුද්ගලෙක් පිටරටක ඉඳලා ඇප්ලිකේෂන් එකක් බාර දෙනකොට තමයි අර ක්ලියරන්ස් බ්‍රාන්ච් එක හරහා මේක ඉන්න උනේ. ඒකට යම්කිසි ප්‍රමාදයක් තියෙන බව අපි දන්නවා. නමුත් අර අපේ රටේ ගත්තොත් එහෙම ජාතික ආරක්ෂක අංශයත් එක්ක අපි සාකච්ඡා කළ බලද්දි මෙතන යම්කිසි ප්‍රශ්න ගැටළු වගේක් තියෙනවා, විශේෂම ජාතික ආරක්ෂා සම්බන්ධව. නමුත් අපි විශ්වාස කරනවා විශේෂයෙන්ම මේ ඩිජිටල්කරණය හරහා මේකට අපිට තවත් මේක කියන්නේ පිටරටක ඉඳගෙන යම්කිසි පුද්ගලයෙකුට මේ සහතික පත්‍රය ලබා ගන්න ඕන නම් ඒ ක්‍රමවේදය තවත් කඩිනම් කරන්නට අපි සාකච්ඡා මේ මොහොත වෙනකොටත් අපි කරගෙන යනවා. අපි බලාපොරොත්තු වෙනවා මේක ඉතාමත් වේගෙන් ලබා දෙන්න. නමුත් මේක ගත්තොත් එහෙම මෙතන විවිධ තව බ්‍රාන්ච් සම්බන්ධ වෙනවා, නාකොටික් එක ඒ වගේම ෆින්ගර් ප්‍රින්ට් එක ඒ වගේම ගත්තොත් මේ ක්‍රියාවලිය ඉතාමත් පුළුල් ක්‍රියාවලිය. නමුත් අපි 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 බලාපොරොත්තු වෙන මේ කාලය තවත් කෙටි කරගන්න පුළුවන් නම් ඉතාමත් හොඳයි. ඒකට අදාළ කර මැදිහත් වීම අපි දැන් මේ මොහොත වෙනකොට අපි කරන්න පටන්ගෙන තියෙනවා. නමුත් අර යම්කිසි පුද්ගලයෙක් ලංකාවේ ඉන්නවනම් ඒ පුද්ගලයාට අපි කියන්නේ ඒ කියන්නේ විදේශ අමාත්‍යාංශයෙන් අර ක්ලියරන්ස් බ්‍රාන්ච් එක හරහා ලබා ගන්න ඒ සහතික පත්‍රය විතරක් නෙමෙයි අපි ඇටස්ටේෂන් කරන්නේ. තමන්ගේ වසමේ තමන්ගේ ගමේ පොලිස් ස්ථානයේදී ඒ අදාළ පුද්ගලයා ලබා ගත්ත ඒ ක්ලියරන්ස් එක වුණොත් අපිට පුළුවන් විදේශ අමාත්‍යාංශය කරගන්න මේ ඇටස්ටේෂන් කරගන්න. දැන්ට මේ මොහොත වෙනකොටත් අපි ඒක කරනවා. එතකොට මම හිතන්නේ ඒක ඒකයි මේකයි කාලවකවානුව දිහා බැලුවොත් එම සාපේක්ෂව ගත්තොත් එම අරකට ගත වෙන කාලය ඉතාමත් අඩුයි. ඒ නිසා අපි කියනවා ජනතාවට අර සහතිකේ පත්‍රයත් ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන්නේ, අපේ අමාත්‍යාංශය ඒකට අදාළ කරන ඇටස්ටේෂන් එක අපි ලබා දෙනවා. එතකොට ඒ කාලේ කියන්නේ ප්‍රමාදයක් නොව යම්කිසි කටයුත්තක් ලංකාවේ ඉන්න පුද්ගලෙක් කරගන්න ඕන නම් කරුවා නියෝජ කතානායකතුමනි, ඒ ක්‍රමවේදය ඉතාමත් යෝග්‍ය ක්‍රමවේදය විදිහට අපි හඳුනලා
දෙනවා. Question number 19, Honorable Thurairasa Ravihiran. To ask the Minister of Foreign Affairs, Foreign Employment and Tourism, Honorable Arun Hemachandra.
நான் கேள்விகளை கேட்கின்றேன்.
சஞ்சாரகனே. Yes, Honorable Deputy Minister. Mic is given.
Question A, Part 1. Yes. The Kokilai and Nayaru lagoons in the Mullathiv district, the wetlands and the bird habitats near them have been identified as areas with very high potential for development of ecotourism. The Tourism Development Plan 2630, prepared by the Northern Provincial Tourism Bureau, has also identified these areas as major tourist attractions. Also, the natural ecosystems in these areas provide habitat for numerous endemic inhabitants and the migratory birds species, and it has been identified that there are great potential for nature-based tourism activities such as bird watching, lagoon tours, environmental studies, photography, and guided ecological tours supported by the rich biodiversity, scenic natural landscapes. Part 2, considering the high environmental value of Kokilai and Nayaru lagoons, as well as the associated wetlands and the bird habitats, there is significant potential for the development of eco-hotels However, at present, eco-hotel facilities are very limited in the Kokilai and Nayaru areas of Mulatiu district. And the existing facilities are mainly small-scale guest houses and basic accommodation facilities which are insufficient to meet the growing demand for nature and environmental needs. Question number three, yes. The Northern Provincial Tourism Bureau has prepared the 2026-2030 Tourism Development Plan with the support of Faculty of Postgraduate Studies of the University of Vavuniya and under the leadership of district-level stakeholders, through which tourism potential, major tourist attractions, resources, development opportunities, environmental analysis, gap analysis, strategic intervention and the risk mitigation measures have been identified. Considering the tourism potential and the major importance of the development, 10 tourist destinations have been selected by the stakeholders in order to prioritize. Among these, Puliyamune area, located in Kokilai West Gramalidari Division, has been identified as the highest priority tourist destination. Furthermore, Nayaru Lagoon has also been identified as a special tourist destination. It is planned to implement these necessary programs to further develop it and make it an attractive tourist destination for local and foreign tourists. In addition, out of 13 project proposals received from the Mulatiu District Secretary for the year 2027, the tourism section of the ministry has already submitted the following proposals to the Department of National Planning for approval and implement following two project proposals under 2027 budget provisions of this ministry. Project number one, development of access roads and the income generating facilities on the Mulatiu coastline. The project value is 80 million rupees. Project number two, Pulipenthakal Beach Tourism Development Project, Maritime Patu, 53.5 million rupees. Question number four, sustainable strategies will be taken to conserve biodiversity, protect the habitats of endemic and migratory birds, preserve beautiful natural landscapes, and continue to protect the natural attraction of these sensitive ecosystems by developing these areas sustainably through eco-friendly tourism programs. Furthermore, a provision of 9.58 million has been provided to the Mulatiu District Secretary for the development of infrastructure facilities at Kokilai Puliyamune Lagoon in the year 2024. For the development of tourism infrastructure, and the project has already been completed. In addition, provision have been made for the following two projects for the year 25. Both these have been completed by now. Construction of a resting place with bathroom facilities at Kokilai Puliyamune Lagoon, project value is 9.9 million rupees. Provision of passenger transport boats for Kokilai Puliyamune Lagoon, project value is 9.92 million. Question number five, under the guidance of Presidential Task Force for the implementation of Sri Lanka's Tourism Development Program, a special team has carried out work in July to identify attractive tourism trails and has identified bird sanctuaries, open trails, enhancing the various tourism experiences and opportunities to create livelihoods by providing tourism services to the local community, including fisheries industry, and work will be done in future to implement these opportunities. It is expected to create livelihood opportunities alongside sustainable ecotourism development with the cooperation of relevant government institutions, local communities, and private sector and other stakeholders for the successful implementation of the proposed program. Part B, not relevant.
Honorable Thulirasa Raviharan, do you have a supplementary question?
Andri Pradhyamajar Avargale, எனது முதலாவது துணை கேள்வி, தற்போதைய சூழ்நிலையில் இலங்கைக்கு அதிகளவான சுற்றுலா பயணிகள் வருகை தருகின்றனர். ஆனால் சமத்துவ அடிப்படையில் சுற்றுலாத்துறையில் முல்லைத்தீவு மாவட்டம் மிகவும் பின்தங்கிய நிலையிலேயே காணப்படுகின்றது. சில விடயங்களுக்கு நீங்கள் நிதி இப்போது ஒதுக்கியிருக்கின்றீர்கள். 2027 ஆண்டுக்கான நிதியாக அது காணப்படுகின்றது. கட்டிட நிர்மாணங்களுக்கு அரசு தற்போது மெல்ல மெல்ல அக்கறையை காட்டினாலும் சுற்றுலா வழிகாட்டலை சிறந்த முறையில் செயல்படுத்த தேவையான ஆளணி மற்றும் நிர்வாக கட்டமைப்பு முல்லைத்தீவில் மிகவும் பலவீனமான நிலையிலேயே காணப்படுகின்றது. சுற்றுலா தொடர்பான அபிவிருத்தி செயல் திட்டங்களை முன்னெடுப்பதற்கும் போதிய வழிகாட்டல்களை மேற்கொள்வதற்கும் மாவட்டத்துக்குரிய சுற்றுலா அலுவலகம் முக்கிய தேவை. சுற்றுலா ஆளணியும் தேவை. எனவே நிர்மாணங்களுக்கு மேலதிகமாக வினை திறனான சுற்றுலா வழிகாட்டலை உறுதிப்படுத்தும் வகையில் மாவட்டத்துக்குரிய சுற்றுலா அலுவலகம் மற்றும் சுற்றுலா அபிவிருத்திக்கான பிரத்யேக உத்தியோகத்தர்கள் முல்லைத்தீவுக்கு வழங்கும் ஏது நிலை தங்கள் அமைச்சின் கீழ் காணப்படுகின்றதா என்று
கேட்கின்றேன்.
Honorable Deputy Speaker, as mentioned, now we have identified these east as well as North Mana, this region as very potential for tourism development, and there are several projects being planned with the funding of World Bank as well to be implemented for the tourism attraction development. And in these development programs, all these stakeholders and specifically the Northern Tourism Development Bureau and the universities, these teams are working for the development. I would mention here these tourism development and in these areas at the initial level at the moment, because as I mentioned in my previous answer, most of these accommodation facilities which are available actually are of substandard or not with very well furnished facilities for high-end clients and the visitors. So therefore such facilities need to be developed. In these developments, we will declare the important areas as tourism zones, and for those zones, we will appoint from the Tourism Development Authority the required officers. So these things are being planned and working on, and in the future, there will be staff responsible for these particular areas as we declare the zones.
Honorable Thurairasa Raviharan, do you have another question?
Nandri Amachar Avargale. எனது இரண்டாவது கேள்வி, முல்லைத்தீவின் எல்லையோர அபிவிருத்திக்கும் தொடர் பயன்பாட்டுக்கும் சுற்றுலா அணுகலுக்கும் கொக்குழாய் புல்மோட்டை பகுதியை இணைக்கும் பாலம் முக்கியமான அபிவிருத்தியாக காணப்படுகின்றது. கொக்குழாய் பாலம் அமைப்பதற்கான எமது தொடர் கோரிக்கைகளை இயலுமான அளவில் அரசும் செவிசாய்த்து அதன் சாதக நிலைகளை பரிசீலிப்பதாகவே கருதுகின்றோம். கொக்குழாய் பாலம் தொடர்பாக அமைச்சர் சார் ஆலோசனை கூட்டங்களிலும் கதைத்துள்ளோம். கௌரவ சபை முதல்வர் அவர்கள் மிகவும் சாதகமாக விரைவில் அவ்வாறான நிர்மாணத்துக்கான வாய்ப்புகளுக்காக துணை நிற்கின்றார். நன்றி. இந்த கிழமையும் இது சம்பந்தமான ஆய்வுகள் வீதி அபிவிருத்தி அதிகார சபையினர் முல்லைத்தீவில் மேற்கொள்கின்றனர். எனவே தங்கள் அமைச்சும் இவ்விடயத்தில் கூடுதல் அக்கறை எடுத்து அடுத்த ஆண்டுக்கான ஒதுக்கீட்டில், வரவு செலவு திட்ட ஒதுக்கீட்டில் கொக்குழாய் பால நிர்மாணத்துக்கான ஏற்பாட்டிலும் கவனம் எடுக்க வேண்டும் என கேட்டுக் கொள்கின்றேன். கவனம் எடுப்பீர்களா என
கேட்கின்றேன்.
Honorable Deputy Speaker, as Honorable Member mentions, accessibility is critically important for tourism, which is, there is no argument. And I'm sure the Honorable Minister will prioritize this in the coming budget to build this bridge, proposed one, so that we will have the easy access for tourism attractions there. We will facilitate that request as well.
Question number 20, Honorable Devananda Suravira, to ask the Minister of Foreign Affairs, Foreign Employment and Tourism, Honorable Arun Hemachandra.
Aru, Amatumata Mamprasne Ahano.
යොමු කර ගරු නියෝජ කතානායකතුමනි ප්‍රශ්න අංක A1 ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවෙන් අපි ලබාගත් තොරතුරු අනුව සිසුන් සංඛ්‍යාව 23,545. ඒ වගේම මෙතනදී සිසුන් සඳහා පාසල් උපකරණ කට්ටලේ ලබා දෙනවද කියන ප්‍රශ්නයක් තියෙනවා. ඔව් ලබා දෙනවා. ප්‍රශ්න අංක 3 ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හරහා තමයි ලබා දෙන්නේ. ප්‍රශ්න අංක 4 විදේශ රැකියා සංවර්ධන ලධාරීන්ගේ සමස්ත සංඛ්‍යාව 896යි. කොළඹ දිස්ත්‍රික්කයේ ගත්තොත් එහෙම 32යි සමස්ත සංඛ්‍යාව. කඩුවල 2යි, කැස්බෑව 3යි, කොළඹ 3යි, කොළන්නාව 4යි, කෝට්ටේ 2යි, තිඹිරිගැස්සය 2යි, දෙහිවල 2යි, පාදුක්ක 2යි, මහරගම 2යි, මොරටුව 2යි, රත්මලාන 3යි, සීතාවක 1යි, හෝමගම 4යි. සමස්ත සංඛ්‍යාව 32යි. ඒ වගේම මේ සිසුන්ගේ වයසට අනුව ප්‍රශ්නයක් අහලා තියෙනවා. අපේ සතුව තියෙන සංඛ්‍යාලේඛන දත්ත අනුව අවුරුදු 3-5 අතර සිසුන්ගේ සංඛ්‍යාව 449යි. ඒ වගේම 6-10 අතර සිසුන්ගේ සංඛ්‍යාව 9027යි. ඒ වගේම 11-17 අතර සිසුන්ගේ සංඛ්‍යාව 14069යි. විදේශ ශ්‍රමිකයන්ගේ සිසුන්ගේ සංඛ්‍යාව ප්‍රශ්න අංක 6 2025 අවුරුද්දේ 6734 දෙනෙකුට අපි මේ කට්ටල ලබා දීලා තියෙනවා. ඒ වගේම තමයි මේ ප්‍රශ්න A1 සංවර්ධන ලධාරීන්ට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හරහා අදාළ කරන තොරතුරු ලබා ගන්න පුළුවන්. ඒ වගේම මෙම ප්‍රශ්න අංක 2 මෙම කට්ටලය ලබා ගන්න බැරි වුණා නම් ඒකට අදාළ කාරණාව දිහා බැලුවොත් එහෙම එකක් තමයි කුමන හෝ පුද්ගලයෙකුට ඒ අදාළ විදේශ ශ්‍රමිකයා ලියාපදිංචි නොවීම, එහෙම නැත්නම් ලංකාවට ඇවිල්ලා අවුරුදු 5 ඉක්මවා යාම, එහෙම නැත්නම් ඒ නිශ්චිත මොහොතේ අදාළ මේ ලියාපදිංචි අවලංගු වීම, මේ කාරණා තුන මත තමයි කාගේ හරි ආදයක් ප්‍රතික්ෂේප වෙනවා නම් ප්‍රතික්ෂේප වෙන්නේ හයන්න අදාළ නොවේ.
ගරු මන්ත්‍රී සුමාත්‍රු ප්‍රශ්නයක් තියෙනවද?
ඔව් ගරු කතානායකතුමනි, නියෝජ්‍ය අමාත්‍යතුමාට බෙහෙන් ස්තුතිවන්ත වෙනවා. පිළිතුරු දීම සම්බන්ධව මගේ අතුරු ප්‍රශ්නය බවට පත් වෙන්නේ, ගරු අමාත්‍යතුමනි, මේ විශේෂයෙන්ම අපේ රටේ විදේශගත වන එක්කෝ අම්මා තාත්තා විශේෂයෙන්ම විදේශගත වෙන්නේ ආර්ථික අඩියේ පහළම ඉන්න පවුල්වල බොහෝ අය. මේ දරුවන්ගේ අධ්‍යාපන මට්ටම්, එහෙම නැත්නම් අධ්‍යාපනයේ අතරමඟ නතරවීම, ඒ වගේම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම බරපතල ලෙස වාර්තා වෙනවා. ඊට අමතරව මේ පවුල් කඩාකප්පල් වීම සහ සමාජ ආරක්ෂණය පිළිබඳව බරපතල ප්‍රශ්න ගණනාවක් මතුවෙමින් තියෙනවා, අපට වාර්තා වෙනවා. මේ පිළිබඳව අමාත්‍යාංශයේ විදිහට මේ නිලධාරීන් හරහා මොනවහරි මොකක් හෝ වැඩසටහනක් ප්‍රයත්නකද, එහෙම නොසේ නම් අමාත්‍යාංශයේ මේ සම්බන්ධව ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවද කියලා දැනගන්න කැමතියි.
හොනරබල් අරුණ හේමචන්ද්‍ර.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම අපගේ දේවානන්ද සුරවීර මහත්තුමාට ස්තුතිය පුද කරනවා මේ වැදගත් ප්‍රශ්නයක් යොමු කිරීමට අදාළව. විශේෂයෙන්ම අපි දන්නවා අපේ රටේ විවිධ නීති රීති තිබුණාට ඒ අතර අන්තර් සම්බන්ධතා අතර යම්කිසි ප්‍රශ්න ගැටලු වගේක් පසුගිය කාලේ නිර්මාණය වෙලා තිබුණා. ඉතින් එතනදී අපි තීරණයක් කරා විශේෂයෙන්ම මේ විදේශ රැකියා ශ්‍රේෂ්ඨ අදාළ යම්කිසි ඒකාබද්ධ ක්‍රියාවලියක් අවශ්‍යයි කියලා. ඒකට අපි අලුතෙන් ප්‍රෝග්‍රෑම් එකක් වැඩසටහනක් අපි හඳුන්වා දෙනවා. විගමනික ශ්‍රමික පවුල් සංවර්ධන සඳහා වන ඒකාබද්ධ ක්‍රමවත් ප්‍රවේශය. අපි කියන්නේ ඉන්ටිග්‍රේටඩ් සිස්ටමැටික් අප්‍රෝච් කියන නමෙන් තමයි මේක අපි ලොන්ච් කරන්නේ. විශේෂයෙන් අපි දන්නවා මේ ප්‍රශ්න ගැටලු දිහා බැලුවොත් එහෙම තැන් තැන් වල තමයි මේ ප්‍රශ්න ගැටලු තියෙන්නේ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ඉතාමත් කෙටි කාලයක් තුළ අලුත් ක්‍රමවේදයක් සකස් කරන්න. එතනදී ගත්තොත් එහෙම සහකාර ප්‍රාදේශීය ලේකම් ඒ අදාළ කෙනා තමයි මේ කණ්ඩායම් ප්‍රධානී විදිහට අපි හඳුරගන්නේ. ඒ වගේම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පළාත් කළමනාකරු, විදේශ රැකියා සංවර්ධන ලධාරී, ළමා හිමිකම් ප්‍රවර්ධන ලදාරි, වනිතා සංවර්ධන ලදාරි, නිපුණතා සංවර්ධන ලදාරි, ව්‍යවසාය සංවර්ධන ලදාරි, කුඩා ව්‍යාපාර සංවර්ධන ලදාරි, අපනයන සංවර්ධන ලදාරි, ඒ වගේ විද්‍යා තාක්ෂණ ලදාරි අතුරු මේ සියලු දෙනාම ඒකාබද්ධ කරගෙන අපි යම්කිසි ක්‍රමවේදයක් අපි සකස් කරනවා. ඒක අපි බලාපොරොත්තු වෙනවා කෙනෙක් පිටරටට යන්න පෙර සිට, ඒ වගේම මේ රටට ආවෙන් පස්සේ මේ සමාජෙත් එක්ක එකට ජීවත් වෙලා ඒ හම්බ කරපු මුදල හරි විදිහට කළමනාකරණය කරගෙන අර රීඉන්ටිග්‍රේෂන් ප්‍රොසෙස් එකත් හරි විදිහට කරගෙන යෑමට අදාළ අපි බලාපොරොත්තු වෙනවා. මේ ක්‍රමවේදය ඉතාමත් වැදගත්. ඒ ක්‍රමවේදය හරහා අපි බලාපොරොත්තු වෙනවා දැන් මේ සමාජෙ මුහුණ දෙමින් තියෙන සමාජ අර්බුදයට යම්කිසි විසඳුමක් අපි හොයාගන්න.
Honorable Devanansuwa, you have a second question.
Garu Emathuma,
Garu Emathuma, Honorable Member, we will have to suspend sittings for lunch. You can ask your second question after lunch break. Order please, ongoing proceedings of this house shall stay suspended until 1 p.m. for the lunch break.